පන් ජීව ප්‍රනාන්දු මන්ත්‍රීතුමා ඔබතුමාට
මූලාසුනල් ඔබෝන අපේ ගරු මන්ත්‍රීතුමිනි මම ප්‍රථමයෙන්ම මේ 2021 අයවැය යෝජනා කරලා තියෙන වෙලාවේ මේ COVID-19 වසංගතය නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ වගේම මම නියෝජනය කරන ජායල ආසනෙත් ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස අද වෙද්දි දවස් 45ක් ලොක්ඩවුන් කරලා පොලිස් වසන් තුනම ලොක්ඩවුන් කරලා තියෙන වෙලාවක මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා රජයක් විදියට ඒ ජනතාවට සහන ලැබලා දීලා ඒ රුපියල් 5000ක දීනමාන ලැබලා දීලා ඒ වගේම නිරවදානය වෙන පවුල් සඳහා රුපියල් 10000ක බඩු මල්ලක් ලැබලා දීලා ඒ ජනතාව වෙනුවෙන් කරපු සේවයටත් ඒ වෙනුවෙන් කැපවෙච්ච ඒ රාජ්‍ය නිලධාරීන් පොලිස් නිලධාරීන් ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු ග්‍රාම සේවා නිලධාරීන් ඇතුළු සියලු දෙනාට මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. තමුන්නාන්සලා දන්නවා අද අපි මේ 2021 අයවැය ඉදිරිපත් කරලා තියෙන වෙලාවේ අපිට මුළු ලෝකයටම මේ බලපාන කොවිඩ් වසංගතයේ වෙලාවේ ඒ වගේම පහුගිය අවුරුදු 4.5 කාලයක් ඒ යහපාලන රජයේ විසින් තමන්ගේ රජයේ පාලනය කරපු අවස්ථාවේ මේ රටේ ආර්ථිකයට මොනතරම් පීඩනයක් මොනතරම් බලපෑමක් සිදු කළාද කියන එක අපි කවුරුත් දන්නවා. මං හිතන්නේ එවැනි අවස්ථාවක අයවැයක් ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා අපේ ආර්ථිකය කොයි විදියටද මේ විපක්ෂය එදා ආණ්ඩු පක්ෂය ඉද්දී මේ රට පාලනය කරද්දී ඒ ආර්ථිකය මෙහෙව්වේ කියන එක අපි දැනගන්න එක හොඳයි. එහෙම දැනගන්න නැතුව මේ විපක්ෂය අද මේ කරන චෝදනාවලදී මං හිතන්නේ ඒකට අපි පිළිතුරක් දෙන්න ඕන. අපි ශ්‍රී ලංකා ආර්ථික ශේෂය සැසඳීමේදී අපේ ආණ්ඩුව 2014 යහපාලන ආණ්ඩුවට බාර දෙද්දී ආර්ථික සංවර්ධන වේගය 7.4ක තිබ්බේ. අපි 2019 අවසානයේ බාරගත්තු 2.3යි. ඒක පුජ්‍යල ආදායම 3853යි. බාර දෙත් ගද්දි 3852යි. කෘෂිකර්මාන්තයේ වාර්ෂික වර්ධන වේගය 4.6යි අපි බාර දෙද්දී. අපි බාරගද්දි 0.6යි. සේවාංශයේ වාර්ෂික වර්ධනය අපි බාර දෙද්දී 4.8යි. අපි ලබා ගද්දි 2.3යි. ජල ජාතික ආදායමේ වාර්ෂික සංවර්ධන වේගය අපි බාර දෙද්දී 5.1යි. අපි බාර ගද්දි 2.2යි. මේ රට තුල විදේශ වත්කම් අපි බාර දෙද්දී බිලියන 8.3යි. අපි බාර ගද්දි බිලියන 7.8යි. එතකොට රජයක් අලුතෙන් ආපුවම පත් වුණාම ඒ පහුගිය රජයේ අවුරුදු 5 තුල ඒ රජයේ ගෙන ගිය වැඩපිළිවෙල අපි අධීක්ෂණය කරද්දී අපි සමාලෝචනය කරද්දී අපි පල්හැට වැටලා තියෙනවා නම් රටක් විදියට අපි ඒ වගකීම බාර ගන්න ඕන. කෘෂිකර්මාන්තයේ කඩා වැටලා තියෙනවා නම් ඒ අවුරුදු 5 තුල සංවර්ධනයක් වෙලා නැත්නම් කාර්මික අංශයේ වාර්ෂික වර්ධනයක් වෙලා නැත්නම් සේවාංශයේ වර්ධනයක් වෙලා නැත්නම් ඒ රජය ගෙන ගිය වැඩපිළිවෙල අපිට කියන්න දෙයක් නැහැ. ඒ නිසා අපි එහෙම තියෙන ආර්ථිකයක් බාර අරගෙන මේ රටේ අවුරුදු 5ක් සඳහා පළවෙනි අවුරුද්ද සඳහා ආයවැය ඉදිරිපත් කරන වෙලාවක තමයි අද අපි ඉන්නේ. අපි පළවෙනි දේ තමයි අපේ විපක්ෂය අහනවා ජනතාවට දෙන සහනය මොකද්ද? ජනතාවට ලබා දෙන සහන මොනවාද කියන එක අහනවා. අපි ජනතාවට සහන ලබා දෙන්නේ දීර්ඝ කාලින වැඩපිළිවෙලක් එක්ක. එහෙම නැත්නම් අයවැයක් ආපුවම ලූණු කිලයක රුපියල් 25කින් අඩු කරුවා. සැමන් ටින් එක රුපියල් 5කින් අඩු කරුවා. සීනි කිලයක රුපියල් 10කින් අඩු කරුවයි කිව්වට වැඩක් නැහැ. මොකද ඒක තවත් මාසයක් යද්දී මිල ආපහු ලෝක වෙළඳපොළත් එක්ක එහෙම නැත්නම් රටේ තියෙන බදු ප්‍රතිපත්තියත් එක්ක අඩු වෙනවා. එහෙම නැත්නම් වැඩි වෙනවා. නිසා අපිට අවශ්‍ය වෙන්නේ දීර්ඝ කාලින වැඩපිළිවෙලක්. අපි උදාහරණයක් ගත්තොත් 2019 කෘෂි නිෂ්පාදන ආශ්‍රිත භාණ්ඩ ආනයනය කිරීමට මේ රටේ වියදම රුපියල් මිලියන 750ක් US මිලියන 750ක් අපි වියදම් කරලා තියෙනවා. ඒ අපිට හදන්න පුළුවන් දේවල් අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් අපි ඒවා නිෂ්පාදනය කෙරුවේ නැහැ. ඒ නිසා තමයි ගොවියට අවශ්‍ය කරන බීලුණු සඳහා රතුළුණු අල සඳහා අමු වියලි මිරිස් සඳහා අමු මිරිස් සඳහා අපි සහතික මිලක් ලබා දුන්නේ. ඒ සහතික මිල දීලා බීජ නොමිලේ ලබා දීලා පොහොර ලබා දීලා අපි ගොවියව ශක්තිමත් කිරීම තුලින් අපේ රටේ විදේශ විනිමයට යන මුදල් අපිට ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම අපි එළවලු සහ පළතුරු සඳහා මේ රටේ 140ක් නාස්ති වෙනවා. ඒ නාස්තිය වලක්වා ගන්න නම් අපි අවුරුදු ගාණක් කතා කරුවා ශීතාගාර හදන්න කිසිම රජයකින් එකට පිළිරක් කෙදුවේ නැහැ. අපි මේ අයවැයදියේකට මුදල් ලබා දෙන තීන්දුව කෙරුවා.
ගර්මන්තුතුමා කාලය අවසන් කරන්න.
තමුන් ඔබතුමිය දන්නවා අපි දඹුල්ලේ පටන් ගත්තේ ශීතාගාරයක් නෙමෙයි එමෙතුමා. ඔයා ශීතාගාරය නෙමෙයි එක මේ එළෝ මේ ලුණු තියන් විතරක් තියෙන ආයතනයි. ඉතින් මම කියන්නම්. මම ඔබතුමා රෙඩිය මම අවුරුදු 12 සතුසේ ඉඳලා මම දන්නවා ලුණු ගැන. ඔබතුමා දන්නේ පොතෙන්නේ මම දන්නවා පාවිච්චි
කරලා. ඔබතුමාගේ කාලය අවසානයි කරමන්තුමා.
ශීතාගාරයක් නෙමෙයි. ඒක මොයිස්චර් අඩු කරලා තියෙන එකක්. මොයිස්චර් අඩු කරලා තියෙන ලුණු තියා ගන්න.
අවසන් කරන්න ගර්මන්තුමා.
ඒක අල තියන්න පුළුවන්ද? අල තියන්න පුළුවන්ද? එළවලු තියන්න පුළුවන්ද? අල ලුණු තියන්න බෑ ඒකේ. හරි උෂ්ණත්වයේ වෙනස් ගත හැදුවේ නෑ නේවා.
අවසන් කරන්න මන්ත්‍රීතුමා.
හදල ඉවරද? අද ගොවියට තියන්න පුළුවන්ද? අද ගොවියට ගිහිල්ලා තියන්න පුළුවන්ද? අද ගිහිල්ලා තියන්න පුළුවන්ද? දැන් හරි මගේ වෙලාව වරන් කියන්නේ ගොවි මහත්තුන්ට ගිහිල්ලා අද ඉඳලා ඒකට දාන්න කියලා.
ඔබතුමාගේ වෙලාව අවසන්යි
කරමු. ඔබතුමා ගිහිල්ලා කියන්නේ අද ගොවියට ඒක දාන ගිහිල්ලා තියන්න කියලා. හරි ඔබතුමා ගිහිල්ලා කියන්න බෑ නේද ගොවියට මේ මං හදපු
මේ මෙතනට ඇවිල්ලා මහ බොරු කියන්න එපා. අපි තමයි ලංකාවේ පළවෙනි කෘෂි සීතාකාරය පටන් ගත්තේ දඹුල්ලේ ප්‍රභාස්වර කියලා. හරි එතන මෙතන කරේ නැහැ කියලා කියන්න එපා. කරපු දේ ඉවර කරන්න. මග නවත්තන්න එපා.
ස්තුතියි මන්ත්‍රීතුමා. ඔබතුමාගේ කාර්යය
අවසන් කරන්න. මන්ත්‍රීතුමිය රංජනාමනායක මන්ත්‍රීතුමාට දුන්නා ගොඩක් වෙලාව. ඒ නිසා ඔබතුමා මේ
ඔබතුමා පාර්ශ්වයෙන්
කරලා අන්තිම දෙක ෆේල් වුණා. මගෙන් අහගන්න එපා. හාල් හොරා කෑවේ නෑ. ඒක නම් කියන්න බෑ. මම කියන්නේ එහෙම. හැබැයි ඔබතුමා ෆේල් වුණා. ඔය ආර්ථික න්‍යාය ප්‍රැක්ටිකලි කරද්දි පොඩ්ඩ ඉගෙන ගන්න. ඒකත් කරන්න එන්නේ
ආන්දිම.
අපි ව්‍යාපාර කරලා අපි ඉගෙනගෙන තියෙන්නේ. ඒ නිසා මට ඒක කියන්න එපා. ඒ නිසා අපි මේ කිරිපිටි ආනයනය කිරීමේදී අපි මිලියන 320ක් ගියා 2019 අපි වැය කෙරුවා. ඒ වගේම සීනි මිලියන 206ක් US මිලියන 206ක් අපි සීනි සඳහා
වෙන් කෙරුවා. තා බීතුවක් දෙන්නේ.
ඒ නිසා ගරු මන්ත්‍රීතුමිය මම කියන්නේ දේශීය ආර්ථිකය හදන්න, දේශීය කෘෂිකර්මාන්තය හදන්න, දේශීය නිෂ්පාදනය ශක්තිමත් කරන්න ගෙනාවු වැඩපිළිවෙලකට අපි සහයෝගය ලබා දීලා මේ අවුරුදු පහ තුළ මේ කියන අපේ ආර්ථික සංවර්ධන වේගය 5.5 ඉලක්කයට යන්න පුළුවන් කියන දේ අපි ප්‍රකාශ කරමින් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.
රෝහණ දිසානායක ගරු මන්ත්‍රීතුමා.
මුලාසනේ ගරු මන්ත්‍රීතුමියනි මම සතුටු වෙනවා. මාතලේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීතුමියක් වශයෙන් ඔබ මුලස්තනේ ඉන්න වෙලාවේ මේ අවැය විවාදයේදී 2021 වචනයක් කතා කරන්න අවස්ථාව ලැබීම ගැන විශේෂයෙන් ඉස්සලම කියන්න ඕනේ අපේ රංජන් රාමනායක මන්ත්‍රීතුමා. එතුමා කිව්වා මේ හොඳ වෙලාවට අපේ ජනාධිපතිවරයා විතරයි හිටියේ පහුගිය කාලේ ඔබතුමන්ලගෙන් ජනාධිපතිරයෙක් 1994 පස්සේ හිටියේ නැහැ කියලා. මම හිතන්නේ ජනතාවගේ වාසනාවට ඔබගේ ජනාධිපතිවරයෙක් හිටපු නොහිටපු එක මම හිතන්නේ ජනතාවගේ වාසනාවක් වශයෙන් අපි කල්පනා කරනවා. පහුගිය මහා බැංකු කඩන වෙලාවේ, ඒ වගේම පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ සිද්ධ වෙච්ච දේවල් දිහා බලනකොට අගමැතිවරේ තියාගෙන එහෙම දේවල් වුණා නම් ජනාධිපතිවරයෙක් වුණාම කොහොම වෙයිද කියලා අපිට හිතී තියාගන්න පුළුවන්. ගරු මන්ත්‍රීතුමනි, ඒ වගේම ඔබතුමා ප්‍රකාශ කළ මම දැක්කා ඔබතුමා හොඳ නළුවේ ශිල්පියෙක් රංගපාණ්ඩ ඔබතුමාට හොඳට පුළුවන්. අපි ඒක නම් ඔබතුමාගේ චිත්‍රපට අපිත් බලලා තියෙනවා. ඒ කාලේ ඉඳලා රංගපාණ්ඩ ඔබතුමා හොඳයි. ඔබතුමාට හාස්‍ය චරිත, ඒ වගේම ප්‍රේම චරිත,
ගස්වටේ දුවන චරිත ඕන එකක් රඟපාන්න පුළුවන්. හැබැයි ඔබතුමා හොඳ දේශපාලනඥයෙක් නෙමෙයි ඒකයි නඩු 30ක් දාගෙන තියෙන්නේ. ඒක ජනතාව වෙනුවෙන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ.
ගරු මන්ත්‍රීතුමා
ගරු මුරසන්ඳුර මන්ත්‍රීතුමිය එතුමා කියනවා මම හොඳ නළුවෙක් රඟපාන හොඳයි කියලා. මම කියන්න කැමති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කිව්වේ මහින්ද රාජපක්ෂ යුගයේ බැඳුම් කර වංචාව බිලියන 889යි අපේ වංචාව බිලියන 11යි කියලා. ඒක කිව්වේ අපි නෙමේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන.
මම මේවට උත්තර දෙන්න මම මේ වෙලාව වෙලාවක් කරගන්නේ නැහැ. නමුත් ඔබ කියන කරුණු කාරණා ගැනත් අපි කියන කරුණු කාරණා ගැනත් මේ රටේ ජනතාව බොහොම අවදියෙන් ඉන්නවා කියන එක අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඔබතුමාත් එක්ක වාදයක් පෙන්න මම උත්සාහ කරන්නේ නැහැ. ඇඩම් ස්මිත් කියන්නේ ආර්ථික විද්‍යාවේ පියා ලෙස තමයි අපි සැලකන්නේ. ඒ වගේම එතුමටවත් බැරි බජට් එකක් අයවැයක් ආර්ථික විද්‍යාව ගැන විග්‍රහයක් කරන්න බැරි අවස්ථාවක් වශයෙන් තමයි අපි මේ COVID-19 එහෙම නැත්නම් කොරෝනා වසංගතයෙන් මාර්තු මාසේ 11 වෙනිදා ලංකාවේ අපි පළවෙනි රෝගියා දැක්කේ. අද වෙනකොට කෝටි 5,000කට වඩා කොරෝනා වසංගතර යොමු වෙලා තියෙනවා. 113,000ක් පමණ කොරෝනා රෝගයෙන් මිය ගිහිලා තියෙනවා. ඒ වගේම ලෝක ආර්ථික අවපාතය ඉස්සරහා මම හිතන්නේ ආර්ථික විද්‍යාවේ පියාටවත් මම හිතන්නේ බජට් එකක් හදාගන්න බැරි ආකූල ව්‍යාකූල අවිනිශ්චිත තත්ත්වයක ඉන්න වෙලාවක තමයි ලෝකෙම මම හිතන්නේ අද අපි 2021 අපේ අගමැතිතුමා මේ අයවැය ලේඛන ඉදිරිපත් කරන්නේ. ඒ වගේම ඩඩ්ලි ෂියර්ස් කියනවා ආර්ථික විද්‍යාවේ බොහොම විශේෂඥයෙක් එතුමා. එතුමා කියනවා අයවැයක් හදනකොට මේ වගේ දෙයක් වෙනකොට තුන්කල් බලන්න ඕනේ කියලා. අතීතය, වර්තමානය, අනාගතය. අපි අතීතේ බලනකොට 2021 අයවැය ලේඛන හදනකොට අපි බලන්න ඕනේ අඩු ගානේ 2011, 2012 ඉඳලා. එතකොට ඔබේ අගමැතිතුමා හිටියා මට මතකයි මාතලේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මාතලේ දිස්ත්‍රික්කයේ රිගෙනින් ශ්‍රී ලංකාවේ අපේ තියෙන සීගිරිය ලෝක උරුමයක්. ඒ සීගිරියත් රිගෙනින් ශ්‍රී ලංකාවේ යටතේ විකුණන්න උත්සාහ කරපු රජයක් එදා තිබුණේ. ඔබට මතක ඇති ඔබතුමාට. ඒ වගේම තමයි විශේෂයෙන් පහුගිය යුගයේදී රටට උණු සිතක් නැහැ. සීතාගාර ගැන දඹුල්ල කිව්වා. ඇත්තම ෆේල් සීතාගාරය හදලා තියනවා කිව්වා. සීතාගාර ෆේල් තවමත් බීජ රැකගන්න එහෙම නැත්නම් එළවලු තියාගන්න අද දඹුල්ල නැහැ. ඒ දේ කරන්න මෙවර අපි අයවැය ලේඛනයෙන් විශාල මුදලක් වෙන් කළා තියෙනවා කියන එක මේ වෙලාව මතක් කරන්න ඕනේ ගරු මන්ත්‍රීතුමනි, මූලාසනයේ මන්ත්‍රීතුමියනි. විශේෂයෙන් ප්‍රබුද්ධ ආර්ථික විශේෂඥ ගුණ ප්‍රාමාණික වර්ධනයක් සලකමින් මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීමට අවශ්‍ය විකල්පයන් හඳුනා දිය යුතු බව. ඒ කියන්නේ අපි බජට් එකක් හදනකොට මේ තියෙන ප්‍රශ්න, ගැටලු, අභියෝග මේ සියල්ල හමුවේ ඒ අයවැය ලේඛන හදලා තියෙනවා. ඉතින් මම කියනවා ඉතාමත් පැහැදිලිව මේ තියෙන තත්ත්වයන් තුළ මේ ඉදිරිපත් කරපු 2021 අයවැය ඉතාම ප්‍රසස්ත අයවැයක්, මේ රටේ ඉදිරි අනාගතය පිළිබඳව බල්ලා ගත්ත තීන්දුවක් කියන එක, බල්ලා හදපු අයවැයක් කියන එක මම මේලා මතක් කරන්න ඕනේ. මේ අයවැය තුළ එක් එක් අමාත්‍යාංශවල වැය ශීර්ෂයන්හි ඇති අස්තමේන්තු දෙස බැලීමෙන් මේ සැබෑ ආර්ථික දර්ශනය හෝ අනාගත උදෙසා වන රජයේ සලස්ම අවබෝධ කරගත නොහැකි රටට ආදරය කරන සෑම කෙනෙක්ම රට තුළ උද්ගත වී ඇති අපහසුතාවයන් හා මෙම තත්ත්වය හේතු කොටගෙන ඇතිවිය හැකි අනාගත අභියෝගයන් දෙස බැලිය යුත්තේ තම දේශපාලන න්‍යාය හෝ පටු අවස්ථාවාදයේ මත නොවන බව සිහිපත් කරන්න ඕනේ. මං කියන්නේ දේශපාලනය බලන්න එපා, මෙතන රට පවතින තත්ත්වය පිළිබඳව බලන්නයි කියන ඉල්ලීම කරනවා. ඒ වගේ මූලාසනයේ මන්ත්‍රීතුමියනි, ආර්ථික මෙන්ම තවත් බරපතල අර්බුදයක් ගෝලීය මට්ටමින් ඇති වෙලා තිබෙනවා, ඒ කොවිඩ් වසංගතය. ඒ නිසා අපි මේ වෙලාවේ ඒ තියෙන තත්ත්වයන් අනුව අපේ අයවැය ලේඛනය ගරු මූලාසනයේ මන්ත්‍රීතුමියනි, අපි කියන්න ඕනේ ඔබතුමීට මම විනාඩියක් ඉල්ලනවා මට අවස්ථාව ලබා දෙන්න කියලා. උදේ අද ඊයේ ලක්ෂ්මන් කියන මන්ත්‍රීතුමා කියලා තියෙනවා මේ අපේ ආණ්ඩුව මිලිටරිකරණයක් එනවා කියලා. ජනාධිපතිතුමා මිලිටරිකරණයකට යනවා කියලා. මම ඔබතුමීට කියන්න ඕනේ මේ වෙලාවේ මට ඒක විතරක් අවසර දෙන්න.
ආලේ පිළිබඳ ලොකු ගැටලුවක්
තියෙනවා. විනාඩියක් දෙන්න ගරු මන්ත්‍රීතුමිය. ඔබතුමිය විශේෂයෙන් මාත්‍රේට සලකන්න ඕනේ. කියන්න.
ඔව් සභානායකතුමා, මේ විපක්ෂ සංධානයතුමා
මන්දක පුවත්පතක තියෙනවා, එහෙම නොකියුවනම් ප්‍රශ්න
පාර්ලිමේන්තුවට එනකෙද පුවත්පත් බලන්න ඕනද? ඔයා මෙතන හිටියද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ පුවත්පත් බලන්න ඕනද? මෙතන ඉන්න එපා. මං එහෙම දෙයක් කිව්වෙත් නෑ. බෑබේ මං මිලිටරි ගැන කතා කරුවෙත් නෑ. බගේ ගැන
හරි.
මෙතන ඔබතුමා උදේ දවල් හිටියේ නෑනේ. ඒක නිසා ඔබ ප්‍රායෝගික වෙන්න. ඒක නිසා ගරු මන්ත්‍රීතුමනි ඉතාම පැහැදිලිව කියනවා, මම මේ කතාව සූදානම් කරගෙන ආපු කතාව මට මේක හෑන්ඩ්සට් ගත කරන්න අවස්ථාව සලසලා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. විශේෂයෙන් අපි කියනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපති මේ රට මේ රජය අගමැතිතුමා ප්‍රධාන මේ රජය මේ රට උදාසීනක අයවැල් ලේඛන තුළ ඉදිරි ගමනක් යන්න සැබෑ ලෙසම සූදානම් වෙලා ඉන්නවා. අපි ජනතාවගේ අවශ්‍යතාවයන් බලාපොරොත්තු සැබෑ ලෙසම ඉෂ්ට කරනවා කියන එක අපි ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරනවා.
ගරු සමන් ප්‍රිය හේරත් මන්ත්‍රීතුමා, එතුමාට පෙර වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීතුමා මූලස්සනේ ගන්නවා.
ඔබතුමා කතාව කරගෙන යන්න.
ගරු මූලස්සන අරුඩ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද දිනේ පෙපක්ෂයේ ආදරණීය නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම අපේ රටේ ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞභාග්‍යයේ දැක්ම පෙරදරි කරගෙන ඉදිරිපත් කරන අයවැය සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ගරු මන්ත්‍රීවරයෙක් විදිහට මෙයට අපිට අවදහස් දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඊයේ දිනේදී ලක්ෂ්මන් කිරියල්ලා ගරු හිටපු අමාත්‍යතුමා, ඒ වගේම විපක්ෂ සංවිධායකතුමා කිව්ව 77 සම්බන්ධයෙන්, ඒ වගේම විදේශ විනිමය සම්බන්ධයෙන් එතුමා සඳහන් කරා. විශේෂයෙන්ම කියන්න ඕන 77 ගැන කතා කරද්දී අපිට මතකයි එදා සංවෘත ආර්ථික රටාවක් තිබ්බ සිනමාවාර්ඩී බණ්ඩාරනායක මැතිණියගේ රජය. ඒ වෙලාවේ 77 සම්පූර්ණ සංවෘත ආර්ථික රටාව කුඩුපට්ටම් කරමින් මේ රටේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ආරම්භ කළ විවෘත ආර්ථිකය මෙරට හඳුන්වා දීමත් සමග මේ රටේ දේශීයත්වය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා කියන එක මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන. හැබැයි දේශීයත්වය ගැන කතා කරන්නේ අපි ආණ්ඩුව හැම වෙලාවක ආපු හැම අවස්ථාවකදීම, විශේෂයෙන්ම අපි දේශීයත්වයට ගරු කරමින් තමයි හැම වෙලාවෙම අපි විශේෂයෙන්ම නිෂ්පාදන ආර්ථිකයක් ඉස්සරහට ගිහින් මේ අවස්ථාවේ අපි සඳහන් කරන්න ඕන. අද ලෝකෙම වසංගත තත්ත්වෙට මුහුණ දීලා තියෙනවා. ඒ වසංගත තත්ත්වයත් එක්ක තමයි අද මේ අයවැය අධිකරු අග්‍රාමාත්‍යතුමන් ඉදිරිපත් කරනු ලැබි. මේ අවස්ථාවේ අපි සිහිපත් කරන්න ඕන අද කොවිඩ් වසංගතය ගැන කතා කරනවා. කොවිඩ් වසංගතය නිසා අද ලෝකයේම බරපතල මූල්‍ය අර්බුදයක ලක් වෙලා තියෙන අවස්ථාවේ, විශේෂයෙන්ම අද මේ රටේ පවිත්‍රා වන්‍ය ආරච්චි මැතිණිය විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යමිය විදිහට එතුමිය කරපු එක්තරා ක්‍රියාකලාපයක් ගැන කතා කරනවා. විශේෂයෙන්ම මුට්ටියක් ගැන කතා කරන හැම වෙලාවෙම විපක්ෂයේ මන්ත්‍රීවරුන් විශේෂයෙන්ම හැම වෙලාවෙම කතා කරලා මම හිතන්නේ එතුමියට ඔච්චන් ස්වරූපෙන් කතා කරනවා. හැබැයි මේ ඉතිහාසයේ මුට්ටි ගැන කතා කරද්දී ගරු මූලාශ්‍ර අනුරුද්ධ මන්ත්‍රීතුමනි, අපිට මතකයි 1991 වර්ෂේ විශේෂයෙන් විශ්වාස භංගයක් ගැන ලාර් ප්‍රේමදාස මහත්තුමා කන්‍යාවිය 7 දෙනෙක් ලැබුවා. කිරිකල 7ක් නාගත් අපේ විපක්ෂ නායකතුමාගේ පියාණන්. හැබැයි එක කන්‍යාවියක් කන්‍යාවියක් බවට පත්තුන්නේ නැහැ. අපි අහලා තියෙනවා ඉතිහාසය අපි. ඒ වගේම රංජන් රාමනායක අපේ හිතවත් ගරු මන්ත්‍රීතුමා උත්තර දුන්නා විශේෂයෙන්ම අපේ ඉන්දික අනුරුද්ධ ගරු මන්ත්‍රීතුමා ගැන. හැබැයි මට තියෙන සැකේ තමයි අද ඉන්දික අනුරුද්ධ ගරු මන්ත්‍රීතුමා එදා එතුමා ඒදී අහපු ප්‍රශ්නෙට උත්තරේ ඔබතුමා දුන්නේ නැයි කියන ප්‍රශ්නේ. මම දැන් එතුමා හිටියා නම් හොඳයි, අපේ ප්‍රේමදාස මැතිතුමා අපේ විපක්ෂ නායකතුමා ඒකට උත්තර දුන්නා නම් හොඳයි. මම හිතන්නේ ඔබතුමා වැට පැන්නාදෝ කියන සැකයක් අපිට තියෙනවා. ඉතින් මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන දෙය අතරම අද දේශීයත්වයට මුල් තැන දෙමින් විශේෂයෙන්ම අද මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන අතිගරු අග්‍රාමාත්‍යතුමන් විසින් අපි සිහිපත් කරන්න ඕන. අද ලෝකයේම බරපතලම අර්බුදයකට පත්වලා තියෙන අවස්ථාවේ අද එදා පහුගිය ආණ්ඩුව කාලේ තමුන්නාස්ලා කරපු දේවල් විශේෂයෙන්ම වොක්සගන් කර්මාන්ත ශාලාව ආරම්භ කරනවා කියලා කුලියාපිටි ආසනයේ ශස්ත්‍රීයකම පොල්වත් අක්කර 85ක් සම්පූර්ණ විනාශ කරලා දැම්ම පොල්ගස් වලට වෙච්ච දෙයක් නැහැ. අද වෙනකොට ඒ සම්බන්ධ පරිසරයක් නැහැ. මම හිතනවා අපි ඉල්ලීමක් කරනවා අපි ජනාධිපතිතුමාගේ මේ සම්බන්ධ පරිසරයක් ආරම්භ කරන්න ඕනේ. මහා පාරකාර දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක්, ඒ වගේම එක ට්‍රස්ට් තමයි ආයිදි තිබුණේ. මම හිතන්නේ මේ වගේ ශස්ත්‍රීය වත්තක් පවරා ගැනීම සම්බන්ධයෙන් බරපතල අර්බුදයක් තියෙනවා. ඒ වගේ මහා බොරු කරු ප්‍රෞඩාකාර ආණ්ඩුවක් තමයි පහුගිය කාලේ ආණ්ඩුව. ඒ වගේම විවිධ අය හිරේ දැම්මා. ඒ වගේම
රාජපක්ෂ පවුලට විවිධ අඩත්තේ එට්ටම් කරා. ඒ වගේම අද අපි සිහිපත් කරන්න ඕනේ අපිත් ඒ නිසා හිරගත වෙච්ච මිනිස්සු. අපි කණ්ඩ දුන්න කියලා හිරේට දැම්මා අපිව. ඉතින් ඒ වගේ මහා කැත පාලනය කරන් ගිය පාලනය තමයි පහුගේ පාලන කාලය කියන එක මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ඉතින් වැඩබැරි විපක්ෂයක්. වැඩබැරි විපක්ෂයක විශේෂයෙන්ම අද අයවැයක් ඉදිරිපත් කරද්දී බොහෝ දෙනෙකුට අමතක වෙලා තියෙනවාද මේ අයවැය ඉදිරිපත් කරන්නේ මේ වසංග තත්ත්වයත් එක්ක කියන එක. ඒ වගේම සිහිපත් කරන්න ඕනේ ඉස්සෙල්ලාම COVID-19 වසංගතය ආපුවාම ඒක ඉතාමත් දක්ෂ ආකාරයෙන් ජනාධිපතිතුමා කළමනාකරණය කළා. කළමනාකරණය කරා විතරක් නෙමෙයි ඒකට අවශ්‍ය මං හිතනවා ඒ සහයෝගය සෞඛ්‍ය ඒ වගේම ත්‍රිවිධ හමුදාව මගින් ලබාගෙන ඒක ඉතාමත් දක්ෂ ලෙස කළමනාකරණය කරාගෙන මේ අවස්ථාවේ සිහිපත් කරන්න. දෙවෙනි COVID රැල්ලක් නිර්මාණය වෙද්දී අද විශාල අභියෝගයකට අපි මුහුණ දුන්නා. ඒ අභියෝගයත් බාර අරගෙන අර වර්තමාන රජය ඒකට අවශ්‍ය සැලසුම් සකස් කරමින් මම හිතනවා අද මේ අය ඉදිරිපත් කරන්නට අවශ්‍ය දායකත්වය ලබා දීලා තිනවා. ඒ වගේම ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි මේ අවස්ථාවේ කියන්න ඕනේ විශේෂයෙන්ම ඉන්දියාවේ හිටියා මහමැතිවරේක් රෙඩ්ඩි කියලා. මේට අවුරුදු 13ට කලින් එතුමා ගුවන් අනතුරකින් මිය යනවා. ඒ මිය යන අවස්ථාවේ ඒ ප්‍රාන්තයේ හිටපු 14 දෙනෙක් සිවිදිනසා ගන්න. ඒ වගේම පරිගණක තාක්ෂණය අපිට ආව 1981 වර්ෂේ. අල්ලපුරට ඉන්දියාවට ආව 1984 වර්ෂේ. හැබැයි අද අපි පරිගණක තාක්ෂණය අතින් කොතනද ඉන්නේ කියන කාරණේ අපි අද දෙවරක් විමසා බැලිය යුතු වෙනවා. අද ඒ අනුව විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ අද ඒකට මුල් තැන දෙමින් අපේ අග්‍රාමාත්‍යතුමා තාක්ෂණික උද්‍යාන අද ආරම්භ කරන්නට
ඔබතුමාට ලැබෙන කාලය අවසානයි
කියලා තියෙන එක පැස්සුමට ලක් වෙනු කාරණයක්. ඒ වගේම හැම වෙලාවෙම චෝදනා කරනවා ජනාධිපතිතුමා පේල් ජනාධිපතිතුමා පේල් කියලා. මේ පේල් එක පෙන්වන්නට ඕනේ අපි විශේෂයෙන්ම වැට් බද්ද 15 සිට 18 දක්වා අඩු කරලා තියෙනවා. ඒ වගේම
ඔබතුමාට ලැබෙන කාලය අවසානයි
අහෝසි කරලා තියෙනවා. ඉතින් මේ වගේ මම හිතන්නේ විශාල සහන රස ආර්ථික සේවා බද්ද අහෝසි කරලා තියෙනවා. මේ වගේ සහන රාශියක් මං හිතනවා මේ රටේ ජනතාව රත් වුණේ මේ ආණ්ඩුවට බලයට පත් වීම නිසා. මම අවසාන වශයෙන් මම එකක් කියන්න අතර කරනවා. විශේෂයෙන්ම අපි දන්නවා ඉස්සර රජමාලිගාවල හිටියා සට්ටන්රාල කියලා. සට්ටන්රාලගේ ප්‍රධානම කාර්යභාරය තමයි වැසිකිළියට රජතුමා ගිහිල්ලා ආවට පස්සේ ඒක මේ වැඩේ හරියට කරලා තියෙනවද කියලා මූලාසරාරුවේ මන්ත්‍රීතුමනි සට්ටන් දෙක ලේව කාලා බලන එක. අද විශේෂයෙන්ම විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂයට වෙන්නේ යන් අර එදා සට්ටන්රාල කරපු ඒ කාර්යභාරය කරන්න වෙන එක කියන එකත් මේ අවස්ථාවේ සිහිපත් කරමින් මේ කාලය ලබා දීම සම්බන්ධව ඔබතුමාට ස්තුතිවන්ත වෙමි. මන් නිහඬ වෙනවා. බොහොම මෙසුදි.
ස්තුති. ගරු එස් නාදලිංගම් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 4ක් තිබෙනවා.
ගෞරව සභයිக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே இந்த நாட்டினுடைய 75வது அதேபோல் இந்த புதிய அரசாங்கத்தினுடைய முதலாவது வரவு செலவு திட்ட விவாதத்திலே கலந்து கொண்டிருக்கின்றோம். இங்கே பெரும்பான்மையான எதிர்க்கட்சிகளினால் உறுப்பினர்களால் இந்த வரவு செலவு திட்டம் ஒரு தோல்வி அடையப்போகின்ற ஒரு வரவு செலவு திட்டமாக இங்கே விவாதிக்கப்பட்டுக் கொண்டிருக்கின்றது. அதிமேதகு ஜனாதிபதி அவர்கள் அடிக்கடி மூச்சுக்கொரு தடவை தான் பௌத்த சிங்கள வாக்குகளால் ஜனாதிபதியாகியதையும் அவர்களுக்கு முன்னுரிமைப்படுத்தி அவர்களுக்கு சேவை செய்வதற்கு அவர்களுக்காக உழைப்பதற்கு தயாராக இருப்பதாகவும் அடிக்கடி சொல்லிக் கொண்டிருக்கின்ற இந்த நேரத்திலே இந்த வரவு செலவு திட்டத்திலே கூட அவருடைய அந்த கொள்கைக்கிணங்க பௌத்த மதத்திற்கு 360 கோடி 60 லட்சம் ரூபாய் ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்ற வேளையிலே யானை பசிக்கு சோளப்பொறி போடுவது போல் இந்து கலாச்சார திணைக்களத்திற்கு 31 கோடி 80 லட்சம் ரூபாயும் அதேபோல் கிறிஸ்தவ விவகார திணைக்களங்களுக்கு 29 கோடி 90 லட்சம் ரூபாயும் முஸ்லிம் விவகார திணைக்களத்திற்கு 19 கோடி 60 லட்சம் ரூபாயும் ஒதுக்கீடு செய்யப்பட்டு மிகவும் ஒரு பாரபட்சமான ஆட்சி முறையை சான்றுகளோடு நிரூபித்துக் கொண்டிருக்கின்ற ஒரு வரவு செலவு திட்டமாகத்தான் நாங்கள் இதை பார்க்கின்றோம். 3/2 பெரும்பான்மையை பெற்று இந்த சபையிலே நிறைவேற்று அதிகாரங்கள் அனைத்தையும் தன்னகத்தே கொண்டு இந்த நாட்டை ஆட்சி செய்வதற்கு துணை புரிந்த சிங்கள தமிழ் பாராளுமன்ற உறுப்பினர்களையும் வைத்துக் கொண்டு முதுகெலும்பில்லாத அந்த பாராளுமன்ற உறுப்பினர்களோடு ஆட்சி செய்து கொண்டு அவர்களுடைய தயவிலே ஜனாதிபதியாகவும் மூன்றில் இரண்டு நிறைவேற்று அதிகாரம் கொண்ட அதி உச்ச அதிகாரங்களை கொண்ட ஒரு நாட்டினுடைய தலைவராக இருந்து கொண்டு ஆட்சி செய்கின்ற வேளையிலே அவர்களை மௌனிகளாக்கி இந்த அதிகாரங்கள் குவியப்படுவதற்கு காரணமாக இருந்த குறிப்பாக இங்கே அங்கஜன் ராமநாதன் அல்லது வியாழேந்திரன் அல்லது காதர் மஸ்தான் நசீர் முகமத் இப்படியானவர்கள் எல்லாம் வெட்கம் கெட்ட நிலையிலே இந்த ஆட்சிக்கு ஒத்துழைத்துக் கொண்டிருக்கின்ற ஒத்தாசை வழங்கிக் கொண்டிருக்கின்ற ஒரு பரிதாபகரமான நிலையை எண்ணி நாங்கள் வருத்தப்படுகின்றோம். எங்களுடைய இந்த நாட்டிலே குறிப்பாக வடகிழக்கு பிரதேசம் இந்த யுத்தத்தினால் மிக மோசமாக பாதிக்கப்பட்ட பிரதேசம். அங்கே இருந்த
கௌரவ பாராளுமன்ற உறுப்பினர் கூறுகின்ற கருத்திலே எம்மை பொறுத்தளவிற்கு நாம் அரசாங்கத்தோடு இணைந்து எமது மக்களுக்கு செய்ய வேண்டிய எமது மக்கள் மத்தியிலே அவர்கள் முன்னால் குவிந்து காணப்படுகின்ற மலை போன்ற பிரச்சனைகளை தீர்க்கின்ற வேலை திட்டங்களைத்தான் நாங்கள் செய்து கொண்டிருக்கின்றோம். ஆகவே இந்த இடத்திலே இவ்வாறான கருத்துக்களை கௌரவ பாராளுமன்ற உறுப்பினர் ஒரு முறையற்ற விதத்திலே பதிவிடுவதை நான் எதிர்க்கின்றேன். ஆகவே அவர் திருத்திக் கொள்ள வேண்டும் என்பதை நான் இந்த இடத்திலே பணிவாக கூறிக்கொள்ள
விரும்புகிறேன்.
சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இந்த சபையிலே இந்த நாட்டிலே சாதாரணமாக நடந்து கொண்டிருக்கின்ற விடயங்களைத்தான் இங்கே நான் குறிப்பிட்டிருக்கின்றேன். அதேபோல் இந்த நாட்டிலே இன்று நேற்று முன்தினம் கூட அதிமேதகு ஜனாதிபதி அவர்களினால் ஒரு அதிவிசேட வர்த்தமானி அறிவித்தல் விடப்பட்டிருக்கின்றது. 22ஆம் திகதியிலிருந்து சமாதானத்தை இந்த நாட்டிலே பேணுவதற்காக நிலைநாட்டுவதற்காக அமைதியை நிலைநாட்டுவதற்காக இங்கே இந்த அதிவிசேட வர்த்தமானி முப்படையினருக்கும் அதிகாரங்கள் வழங்கப்பட்டதாக இங்கே வெளியிடப்பட்டிருக்கின்றது. இங்கே அமைதி சமாதானம் எங்கே இல்லை, எங்கே யுத்தம் நடைபெறுகின்றது? வடகிழக்கிலே ஆயுத யுத்தம் நடைபெறுகின்றதா அல்லது இந்த நாட்டிலே அரசியல் யுத்தம் நடைபெறுகின்றதா? எதற்காக அமைதியை நிலைநாட்டுவதற்கென விசேடமாக இந்த வர்த்தமானி வெளியிடப்பட்டிருக்க வேண்டும் என்று நான் இங்கே கேட்க விரும்புகின்றேன். உண்மையிலே இந்த பாராளுமன்றத்திலேதான் அது இந்த வரவு செலவு திட்ட விவாதமாக இருக்கலாம், ஏனைய விடயங்களிலாக இருக்கலாம், இங்கே யுத்தம் நடந்து கொண்டிருக்கின்றது, இங்கேதான் இந்த படையினர் குவிக்கப்பட்டிருக்க வேண்டும். ஆனால் எங்களுடைய மக்கள், சாதாரண மக்கள் மிகவும் ஒரு அமைதியை சமாதானத்தை விரும்பிக் கொண்டிருக்கின்ற ஓரளவுக்கேனும் அமைதியாயிருக்கின்ற இந்த மண்ணிலே இந்த யுத்தத்தை நடாத்திய இந்த அரசாங்க தலைவர் அவர்கள் கூட என்று ஒரு இந்த விசேட வர்த்தமானி அறிவித்தலின் ஊடாக, ஆனால் நிச்சயமாக நாங்கள் நினைக்கின்றோம் நாளைய தினத்திலிருந்து எங்களுடைய போராளிகளுக்கு அஞ்சலி செய்யும் ஒரு நிலையை தடுப்பதற்காக போலீசார் ஓடி ஓடி நீதிமன்றங்களிலே தடை உத்தரவு பெறுவது போல் அரசாங்கமும் முப்படையினரை பாதுகாத்து எங்களுடைய மக்களை